මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ ගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
ආදී අෂ්ටාංග ශීලයේ සමාදන්වෙමි. නමස්කාරය. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. යම්පි බුද්ධං සරණං ගච්ඡාමි. යම්පි ධම්මං සරණං ගච්ඡාමි. යම්පි සංඝං සරණං ගච්ඡාමි. යම්පි බුද්ධං සරණං ගච්ඡාමි. යම්පි ධම්මං සරණං ගච්ඡාමි. යම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණ ගමනං සම්පූර්ණං. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. නිසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. විසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධං ආජීවට්ඨමක සීලං ධම්මං සාධුවං සුරක්ඛිතං කත්වා පමාදේන සම්පාදේ ධම්මං. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං. ධම්මා ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්මා ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්මා ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. අධිගත නිදං බහූහි අමතං අජ්ජාපිච ලබනීය නිදං. යෝයෝමිසෝ පදුංජති නච සක්කා ප්‍රතමානේනං. සදහවත් පින්නතුනේ, සසරට අදින මාර බලවේග ජයගන්න ප්‍රබල නෙක්ඛම් ශක්තියක් අවශ්‍ය වෙනවා. කිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ සංසාරයේ බියකරු බව ගැන දේශනා කර වදාළ සූත්‍ර කොට්ඨාස ගැඹුරින් මෙනෙහි කිරීම ඒ වගේ නෙක්ඛම් ශක්තිය ඇති කර ගැනීමට උපකාර වෙනවා. තමගේ ධර්ම ඥානය පිහිට කරගෙන මාර බලවේග ජයගත්තු සුමේධා රහත් තෙරණියන්ගේ කතාව හරිතාපදානය ඒකට හොඳ නිදර්ශනයක්. අද මේ අද වෙසක් පොය දවසේ අපට ඒ සද්ධාව ඇති කරගන්න වටිනා චරිතාවදානයක් සුමේදා රාත්මෙන්යන් වහන්සේගේ තීරී ගාථා අපට දකින්න ලැබේ. එතකොට ඒ වයින් ඒ අතර තිබෙන ආදර්ශවත් එක්තරා ගාථාවක් තමයි අපි අද මාතෘකාව හැටියට සබා ගත්තේ. මේ සුමේධා තෙරණින් වහන්සේ අතීත බුද්ධ ශාසනවල බොහොම පුණ්‍ය ශක්තියෙන් ප්‍රබල පුණ්‍ය ශක්තියෙන් ඇති කරගෙන මේ බුද්ධ කාලයේ මන්තාවතී කියන නගරයේ කොංච කියන ප්‍රාදේශික රජුගේ දියණිය හැටියට උත්පත්ති ලැබුවා. අය තරුණ වයසට පත් වුණාට පස්සේ මව්පියෝ තීරණය කළා වාරණවතී නගරේ අනීකදත්ත රජුට විවාහ කර දෙන්න. නමුත් ඒ වන විට මේ සුමේධාව කුඩා අවධියේ ඉඳලම තමන්ගේ සමාන වයසේ රජකුමරියනුත් දාසියනුත් එක්ක භික්ෂුණී ආරාමයට ගිහිල්ලා බණ අහලා ශාසනය කෙරෙහි ලොකු ශ්‍රද්ධාවක් ඇති කරගෙන සංසාරය ගැන සංවේගයක් ඇති කරගෙන තිබුණ නිසා ඒ යෝජනාවට කැමති වුණේ නැහැ. යම් අවස්ථාවක ඒ අනීගෙතත්තු රජු සුමේධාව දකින්න එන් අතීතයේ තිබුණ සොයන් වර කියලා ඒ විදිහේ එකක් වෙන්නේ නැති ඒ දකින්න එන දවස එනකොට මේ සුමේධාව ගිහිල්ලා මව්පියන්ට පියා හිටියා මම මට බලාපොරොත්තුවක් නැහැ මේ පස්කම් සැප විඳින්න ගිහිගේ ඉන්න මම නිවනට ඇවිලා ඉන්නේ නිවනට ඇලුම් කරගෙන ඉන්න එක නිසා මට මහාන වෙන්න අවසර දෙන්න කියලා මේ වගේම අය ප්‍රකාශ කළා. මේ භවයේ ඇති අනිත්‍යතාව දිව්‍ය ලෝකවල පවා මේ භවය සම්පූර්ණයෙන්ම අනිත්‍ය නම් දිව්‍ය ලෝක සැපතවත් පතන්නේ නැහැ. චතුරාර්ය සත්‍ය බුදුරජාන් වහන්සේ දේශනා කළ චතුරාර්ය සත්‍ය හරියට තේරුම් ගත්තු කෙනෙක් මේ භවය හැම තැනම අනිත්‍යයි. ඒ වගේම කාමයන් ඉතාම කටුකයි අල්පස්වාද දෙන නමුත් බොහෝ දුක් කරදරගෙන දෙයක් මේ පංචකාම සම්පත්තිය කියන එක. ඒක නිසා මම කැමති නෑ මේ විවාහය යෝජනාවට මට පැවිදි වෙන්න අවසර දෙන්න. ඊළඟට ඒකම ඒ තැනැත්තිය ප්‍රකාශ කරනවා මේ ශරීරය එහෙම් පිටින්ම අසුචි පිරුණු කුණප පිරුණු සම්පසුම්බියක් වගේ එකක්. මේක වෙන අයට දීලා වෙන කෙනෙකුට මොකටද දෙන්නේ? මේක පණුවන් පිරුණු ශරීරය යම් අවස්ථාවක මේකේ විඥානය නැති වුණ හැටියට සෝවන්නට ගෙනහිල්ලා තමන්ගේ ඥාතීන්ම සෝවන්නට ගෙනිලා විසිකනවා. එබඳු තත්ත්වයක් ඇති මේ ශරීරය මොකටද දෙන්නේ කියලා ඥාට මේ තැනැත්ති ප්‍රකාශ කරනවා මව්පියන්ට. මට මහණ වෙන්න ඉඩ දෙන්නේ නැත්නම් මම මරණයටපත් වෙනවා කියලා ඒ ප්‍රාසාදයේ බිමහාන්සි වුණා. මං ගිහිව තවත් ආහාර ගන්නේ නැහැ කියලා. එතකොට මේ මවත් පියත් ඇවිල්ලා බොහොම දුක් මව අඬමින්ම කියනවා නැගිටින්න පුතේ මේ දිනේට ආරම්භණය කළා කියන්නේ ඔබ තාමත්ම රූප සම්පන්නයි අනික දත්ත රජුගේ අගමැතිය වෙන්නයි ඉන්නේ. ඒක නිසා තාම තරුණයි ඔබ මේ කාම සැප විඳින්න කියලා කවතවත් උනන්දු කරන්න බැදුවා මේ යෝජනාව පිළිගන්න. නමුත් මේ තැනැත්තිතරයේ කියා සිටියා මේ පස්කම් සැප ඉතාමත්ම භයානකයි මේ වායේ විපාක ඒ වගේම මගේ හිත නැඹුරු වෙන්නේ නැහැ ඒ විදිහේ ඒ හැම පැත්තෙම භවය අනිත්‍යයි. යම් දවසක මේ ශරීරය ඇතුළත තියෙන දේ පිටපැත්තට හැරුණොත් එහෙම තමන්ගේ මව පවා ඒ ගඳ ඉවස ගන්න බැරුව පිළිකුල් කරනවා. මේ ශරීරය යම් අවස්ථාවක විඥාණයෙන් නැති වුණ හැටිය සෝනට ගිහින් දමලා නෑයන් ඇවිල්ලා නානවා. අන්න ඒ විදිහේ තත්ත්වයක් ඇති ශරීරයක්. ඒක නිසා මට මේ භවයෙන් මිදීමයි අවශ්‍ය වෙන්නේ. ජරා මරණය මාපසු එනවා. මේ දිව්‍ය ලෝකවල අපායවල නිරයවල පැවිදි වෙන්න අවස්ථාවක් නැහැ. ඒක නිසා මේ දුර්ලභ ඒ බුදුරජාණන් වහන්සේගේ සම්බුදු කෙනෙක් උපදින්නේ ඉතාමත්ම කලාතුරකින් එකට ක්ෂණ සම්පත්තිය මේ දුර්ලභ ක්ෂණ සම්පත්තිය ලැබිච්ච අවස්ථාවේ මට පැවිදි වෙන්න අවසර දෙන්න කියලා නැවත නැවතත් ප්‍රකාශ කළා. මට එහෙම ඉඩ දෙන්නේ නැත්නම් මම තවත් ආහාර ගන්නේ නැහැ මෙතනම මරණයටපත් වෙනවා කියලා ඒ හාන්සි වුණා බිම. එතකොට ඒ අවස්ථාවේම වගේ අනීක දත්ත රජුත් මේ කියපු මන්තාවතී නගරයට පැමිණියා. මේ ආරංචි අහනකොට මේ සුමේධාව කළ වැඩේ තමන්ගේ කෙස් කලඹ කපලා ප්‍රාසාදයේ දොර වහාගෙන එකට ඇතුල් වෙලා ප්‍රාසාදයේ දොර වහාගෙන ඒ කෙස් කලඹ උපකාර කරගෙන ප්‍රථම ධානයට සම්වැදුණා. ප්‍රථම ධානයෙන් නැගිට සිටලා අනිත්‍ය සංඥා වඩන අතරේ මේ රජුරු ආවා. නමුත් ඒ අය අවසානයේදී මේ පිරිස ඇවිල්ලා මේ මව්පියනුත් රජුත් ඇවිල්ලා දොර ළඟ ඉන්න අවස්ථාවේ දොර ඇරලා බලනකොට මව්පියන් නඩමින් ඉන්නවා. අන්තිමට මේ රජතුමා කියා හිටියා, ඔබ මේ මව්පියන් බොහොම දුකින් ඉන්නේ, ඒ නිසා ඔබ තාම තරුණයි, කාම සම්පත් ඊටම දුර්ලභයි, මම ඔබට මේ රාජ්‍ය පාවා දෙනවා, සියලුම සැප සම්පත් රාජ සම්පත් තිබෙනවා, පැවිද්ද කියන එක දුෂ්කරයි කියලා ඒ විදිහට උත්සාහවත් කරන්න බැලුවා ඒ යෝජනාව පිළිගන්න. ඒ අවස්ථාවේ සුමේධාව ප්‍රකාශ කළා කාම සම්පත් වල තියෙන අතෘප්තිකර ස්වභාවය. මන්ධාතා කියන රජු සතර මහා දිවයින්ට අධිපති වෙලා ඉඳලා සියලුම කාම භෝගීන් අතර අග්‍ර වුණු ඒ රජු පවා තෘප්තියකට නොපෙමින මරණයට පත් වුණා. ඒ වගේම සත්‍රුවන් වැසි වැස්සත් මිනිසෙයින්ගේ තෘප්තියක් ඇති වෙන්නේ නැහැ. ඒ විදිහ දෙයක් මේ කාමයන් කියන එක. ඒ වගේම විශේෂයෙන්ම පංචකාම සම්පත්තිය පිළිබඳව බුදුරජාන් වහන්සේගේ දේශනාවල සඳහන් වෙන උපමා 10ක් කෙටියෙන් ඒ රජුට මතක් කර දුන්නා. මේ කාමයන් බුදුරජාන් වහන්සේ ප්‍රකාශ කළ තිබෙනවා ගව ඝාතන මඩුවක. අපි ඒ උපමා කෙටියෙන් දක්වන උපමා මේ පින්නතුන්ට තේරෙන අන්දමට ධර්මයක් විස්තර කරලා කියතොත්, ගව ඝාතක මඩුවක ඇට කැබැල්ලක් ගව ඝාතකයා වීසි කරනවා බල්ලෙක් දිහාවට. මස්ලිය කිසිවක් නැති නමුත් බල්ලා ඒක හපනවා. එයින් හැපෙනින් අන්තිමට දුකටපත් වෙනවා මිසක් ඒ කිසි සාරයක් නෑ. අන්න ඒ වගේ දෙයක් බුදුරජාණන් වහන්සේ මස්ලිය නැති ඇට කියලා මේ පින්නතුන් අහලා තියෙන මේ උපමා. ඊළඟට ඒ වගේම මේ කාමයන්ගේ ස්වභාවය දක්වන්න තව උපමා පුත්‍රජාන වහන්සේ දීපු එකක් තමයි මේවා. හරියට අඟුරු වලක් වගේ බලවත් පුරුෂයන් දෙදෙනෙක් ඇදගෙන ගිහිල්ලා අන්තිමට අඟුරු වලකට දානකොට එතන දැවෙනවා. ඊළඟට ඒ වගේම තනහුලක් දැල්වෙන තනහුලක් අරගෙන උඩුසුලඟට යනකොට ඒ තනහුල අතෑරියේ නැත්නම් අත දනවා, අත දැවෙනවා. අන්න ඒ වගේ දෙයක් මේ කාමයන්ුත්. ඒ වගේම මස් පිඬක් දැහැගෙන උකුස්සෙක් අහසට නැමුණාම ඒ උකුස්සා එහෙම නැත්නම් කපුටා පස්සේ අනිත් පක්ෂීන් ඇවිල්ලා අනිනවා ඒ මස් පිඬ ගසා කන්න. ඒ අවස්ථාවේ අතහැරි නැත්නම් ඒ උකුස්සට එහෙම නැත්නම් කපුටට මරණයට පත් වෙන්න සිද්ධ වෙන හැම දිනාටම සාධාරණ දෙයක්. ඒක නිසා හැම දිනම පොරකාලා අන්තිමට කෙනෙක් විනාශයට පත් වෙනවා කියලා තව උපමා දෙනවා. මේක හරියට කාමයන් කියන එක කෙනෙකුගෙන් පිරුවට ගත්ත දෙයක් වගේ తాවකාලික දෙයක්. කොයි වෙලාවේ මේක Tamanට අහිමි වෙනවද දන්නේ නැහැ. ඊළඟට මේ කාමයන් සිහිනයක් වගේ වංචනිකයි, රැවටෙන සුළුයි, සුළු වෙලාවක් සත්‍ය හැටියට පෙනෙන දෙයක්. ඊනාට මේ කාමයන් ඒ ගස් රුක්ඛපල කියලා කියන්නේ ගස් වල ගිඩි වලට උපමා කරලා තියෙන ඒත් බුදුරජාණන් වහන්සේ දක්වපු සවිස්තරව දක්වපු එක්තරා උපමාවක්. කෙනෙක් ගස් වල පළතුරු තියෙනවා දැකලා ඒකට නගිනවා, ඒ ගිඩි කඩා ගන්න. ඒ අතරේ නගහට නගින්න බැරි කෙනෙක් ගහන් මුදින් කපනවා. එතකොට ඒ තැනැත්තා බහින්නේ නැතුව හිටියොත් ඒ තැනැත්තා මරණයටපත් වෙනවා. ගහත් එක්කම බිම් වැටෙනකොට අන්න ඒ වගේ මේ කාමයන්ගේ ස්වභාවය නොයෙකුත් නියම් අනියම් මාර්ගවලින් ඒ අය මේ කාමයන් සඳහා පොර කනවා. ඒ පොරේ මැද බොහෝ දිනක් දුකටපත් වෙනවා කියන එකයි. ඔය විදිහට මේ කාමයන් සර්ප හිසකට, සර්පයන්ගේ හිසකට ඒ වගේ භයානක කම් ගැන ඒ උපමාව දක්වලා තියෙනවා. ඔය විදිහට ඒ උපමා රාශියක් මේ තැනැත්තිය මේ රජතුමාට ප්‍රකාශ කරනවා. ඊළඟට පමණක් නොවේ මේ දීර්ඝ සංසාරයේ තියෙන භයානක ස්වභාවය අනුමතග්ග සංයුත්ත ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කළ සූත්‍ර ආශ්‍රයෙන් කෙටියෙන් මතක් කරලා දෙනවා රජතුමාට. දැන් විට ඒ කාලේ වෙනකොට මේ කාලයට වඩා මේ බඳු බුද්ධ දේශනා ජනප්‍රිය ඇති. ඉතින් අනුමතග්ග සංයුත්තයේ තියෙන මේ සමහර ඒවා මේ පින්නතුන් අහලත් ඇති. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා තියෙනවා යම් කෙනෙක් මේ මුළු මහත් දඹදිව ගස්කොළන් ඔක්කොම කපලා අඟල් හතරේ කෑලිවට කපලා මේ මගේ මවයි, මේ මගේ මවගේ මවයි, මවගේ මමයි කියලා ඒ විදිහට එක එක කෑල්ල පැත්තකින් තිව්වත් ඒ ගස්කොළන් සියල්ල ඉවර වුණත් තවත් මේ සංසාරයේ තමන්ට මවුණු අය තමන්ගේ මව්වරුන් ඉවර කරන්න බැරිය කියලා. ඒ තරම් දීර්ඝ කාලයක් මේ සංසාරී ඉපදිලා තියෙනවා කියන එක පෙන්වන්නයි. ඒ වගේම මේ මහ පොළවේ පස් දෙබර ඇට තරමට පුංචි ගුලි හදලා මැටි ගුලි මේ මගේ පියායි, මේ මගේ පියාගේ පියායි, ඒ ආදි වශයෙන් ඒ පිය પરම්පරාව බැලුවත් ඒ પરම්පරාව කෙලවර වෙන්නේ ඒ පස් ඉවර වුණත් කියලා. අන්න ඒ විදිහට මේ අනුමතග්ග මේ හිතාගත්ත නොහැකි තරම් දීර්ඝ කාලයක් තිස්සේ සංසාරයේ සත්‍යය ගෙවනවායි කියන එක පෙන්වන්නයි. ඊළඟට ඒ වගේම බුදුරජාණන් වහන්සේ සතර මහා සාගරය ආශ්‍රයෙන් ප්‍රකාශ කළ තියෙන කාරණා මේ දීර්ඝ කාලේ මුල් කෙළවරක් නොපෙනෙන මේ දීර්ඝ සංසාරය තුළ, සංසාර කාලය තුළ එකම පුද්ගලයෙක් තමන්ට ඒ ප්‍රියමනාප අයගෙන් වෙන්වීමෙනුත්, අප්‍රියමනාප අය හා එක්වීමෙනුත්, ඉබඳු අවස්ථාවල් වල අඬමින් හැඳීම තුළින් ගැලූ කඳුළු එකතු කරගත්තොත් සතර මහා සාගරයට වැඩි කියලා. ඒ කියන්නේ තමන්ගේ මමගේ මරණයෙන් කුතාගේ මරණයෙන් දුවගේ මරණයෙන් ආදී වශයෙන් මේ වගේ භෝග සම්පatti නැතිමින් රෝග ව්‍යසන ආදී නිසා ගලපු කඳුළු සතර මහා සාගරයට වැඩි කියලා. ඒ කඳුළු පිළිබඳ උපමාව. ඒ වගේම මේ දීර්ඝ සංසාරේ මව්වරුන්ගෙන් බීපු කිරි එකතු කරලා ගත්තත් ඒත් සතර මහා සාගරයට වැඩි. අතිශෝක්තියක් වශයෙන් මේ බුදුරජාන් වහන්සේ දක්වන්නේ ඒ කිරි ප්‍රමාණය වැඩි අර සතර මහා සමුද්‍රයටත් වැඩි. ඊළඟට තව දක්වනවා මේ දීර්ඝ සංසාරේ කෙනෙක් කෙල කැපුම් කාලා හෙළුලේ එකතු කරලා ගත්තත් සතර මහා සමුද්‍රයට වැඩි. සමහර විට ඒ බුදුරජාන් වහන්සේ එක්තරා අවස්ථාවක සංඝයා වහන්සේලාට ප්‍රකාශ කළා උන්වහන්සේලාට රහත් වෙන්න ප්‍රමාණවත් දේශනාවක් හැටියට 30 දෙනෙක් පමණ වූ ඒ ආරණ්‍යවාසී සංඝයා වහන්සේලාට ඔය දී පිළිබඳ කතාව දීර්ඝ කාලයක් ගවයින් වෙලා මීහරකුන් වෙලා එළුවන් වෙලා බැටළුවන් වෙලා කුගුලන් වෙලා ගෙල කැපුම් කාලා ගලාපු දෙය සතර මහා සමුද්‍රයට වඩා වැඩි ආදී වශයෙන් මේ සංසාර ප්‍රවත්ම ගැන සංවේගය ඇති වෙන ඒ විදිහේ සූත්‍ර දේශනා ආශ්‍රයෙන් සුමේධාව ඒ අනික දත්ත රජුට මේ සංසාරයේ භයානකත්වය ප්‍රකාශ කරා කියලා. ඊළඟට යුවා මම මේ මගේ කිස ගිනි අරගෙන තියෙද්දි මේ ජරා මරණය මාපජු පිටපස්සේද්දි මට මොකටද මට වෙන අයගෙන් පිහිටක් නැහැ මම මේ ජරා මරණය නැති කරන්න මම උත්සාහ දරන්න ඕන කියලා රජුලන්ට කිව්වා. යන්න මට ඕනේ නැහැ ඔබ සමග විවාහ වෙන්න කියලා ඒ විදිහට ප්‍රකාශ කළා. අන්තිමට ඒ අයගේ ඒ ප්‍රකාශය තුලින් රජතුමාට යම් ප්‍රමාණයක මොළොක් බවක් ඇති වුණු නිසා වෙන්න ඕන ඒ රජතුමා නැගිටලා ඒ සුමේධාවගේ පියාණන්ට ආයාචනා කළා වැඳගෙන මේ සුමේධාවට පැවිදි වෙන්න අවසර දෙන්න කියලා සසර දුක් කෙලවර කරන්න කියලා. ඔන්න එතකොට මේ විදිහට සුමේධා කුමරිය මව්පියන්ගෙත් තමන් විවාහ කරගන්නාපු ඒ රජතුමාගෙන් ඒ තිබුණු විරෝධය ඉවත් කරලා අන්තිමට ඒ තමන්ට පැවිදි වෙන්න අවසර ලබාගෙන ශාසනයේ පැවිදි වෙලා අන්තිමට අරහත්ත්වය ලබාගත්තු බව සඳහන් වෙනවා. එතකොට ඊළඟට රහත් වුණාට පස්සේ ඒ සුමේධා රහත් මෙහෙණින් වහන්සේගේ අවසාන කාලයේදී තමන්ට මේ කියාපු තත්ත්ව ලබා ගන්න උපකාර වුණු ප්‍රබල කුසලය මොකක්ද කියන එකත් ප්‍රකාශ කර බවයි සඳහන් වෙන්නේ තේරී ගාථාවල. ඇය කෝණාගමන බුදුරජාණන් වහන්සේගේ කාලයේ බුදුරජාණන් වහන්සේ ආවාසයක් හදලා දීලා තියෙනවා තමන්ගේ මිත්‍ර යෙහෙළියන් දෙදෙනෙකුත් එක්ක. ඒ යෙහෙළියන් දෙදෙනා මේ බුද්ධ ශාසනයේ ධානංජානි ගමියක් හේමාතරණියක් හැටියට හඳුන්වලා දීලා තියෙනවා. දීර්ඝ කාලයක් බුදුවරුන් ඇසුරු කරමින් මේ සධර්ම ගැඹුරු පැත්ත මෙනෙහි කිරීම තුළින් තමයි සුමේධා ඒ කුමරිය අන්තිමට අගමෙහිතියක් රජබිසවක් වෙනවට වඩා ඒ වෙනුවට තෝරගත්තා වික්ෂුණියක් වීම. රහත් මෙහෙණින් වහන්සේ කෙනෙක් හැටියට අත්පොඩි ජීවිතය අවසන් කරේ. එතකොට මේ ශාසනයේ තියෙන වීර චරිත අතර ශාසනයේ ඉතිහාසයේ තිබෙන වීර චරිත අතර තැනක් ඒ සුමේධා තෙරණියට ලැබෙන ඇත්ත වශයෙන්ම තේරී ගාථාවල දීර්ඝම තේරී ගාථාව හැටියට අවසානයේ සඳහන් වෙන සුමේධා තෙරණියගේ කතාවයි. බොහෝ දිනාට විශේෂයෙන්ම උපාසිකාවන්ට ඒ තාමත්ම ධෛර්ය සම්පන්න දෙයක් වෙන්න පුළුවනි මේ දරිත කතාව. ඉතින් ඒ තුළින් අපිට දැන් අපි මේ මාතෘකා කළ ගාථාව ඇත්ත වශයෙන්ම එන්නේ 70ක් පමණ වූ ඒ තේරී ගාථා පෙළේ අගටයි. හරියටම අර රජතුමාගේ අදහස් වෙනස් වුණු අවස්ථාව හඟවන එහෙම නැත්නම් ඒකට තුඩු දුන්න ගාථාව තමයි අපි මාතෘකාව හැටියට මේ අවස්ථාවේ ප්‍රකාශ කළේ. අධිගත මිදං බහු වූ යමතං අජාපිච්ච ලබනීය මිදං යෝ යෝනිසෝ පවිඤ්ජති නච සක්කා අගතමානේන. අධිගත මිදං බහු වූ යමතං බොහෝ දෙනා විසින් මේ අමෘතත්වය මේ නිවන ලබාගෙන තිබෙනවා. අජාපිච්ච ලබනීයයි දං අදත් පුළුවන් ඒක ලබා ගන්න. යෝජෝනිසෝ පයුංජති යමෙක් නුවණින් උත්සාහ දරතොත් මෙච්චසක්කා ඝටමානේන. එහෙම දැඩිව උත්සාහ නොකරන කෙනෙකුට ඒක ලබා ගන්න බෑ. බොහෝ ධන ලැබූ පෙර නිවන අද ලද හැක දරතොත් වෙර නමුත් වෙර දරන්න බැරි කෙනෙකුට මේ නිවන ලබා ගන්න බෑ කියලා අන්න බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා. ඒ ප්‍රකාශය ආසෙන් තමයි අර රජතුමාගේ අදහසින් පිටිම වෙනස් වුණේ. එතකොට බුද්ධ වචනය අනුව මේ ශාසනය තුල ඇති නිවන් ලබා ගැනීම හැකියාව ඒක අදත් අපි මේ අවස්ථානුකූල කල්පනා කරන්න ඕන. ආදර්ශවත් ගාථාවක් කියලා කිව්වේ ඒකයි. ඒ සුමේධා තෙරණිය ප්‍රකාශ කළ ආකාරයට යම් කෙනෙක් උත්සාහවත් වෙනවා නම් අජර අමර ආදී වශයෙන් දක්වන මෙතන අමෘතය කියලා කියන්නේ අර මරණයෙන් මිදීමයි. සංසාර මේ සුමේ දාතරණියත් පිස ගිනි ගත්තා කියලා කිව්වේ ජරා මරණය තමයි. පසුපස්සේ ලවනවා අනන්ත කාලයක් මරණය නිරය ආදී තැන්වල විශේෂයෙන්ම දීර්ඝ කාලයක් මරණයෙන් ඝාත කියලා වචනය යොදන ඝාතනීය වෙන්න සිද්ධ වෙනවා. එතකොට ඒ එබඳ තත්ත්වයක් මේ සංසාරයේ තිබෙන නිසායි අතීතයේ ඒ බුද්ධ දේශනාව අහපු අය සංවේගය උපදවාගෙන ඉක්මනින්ම නිවන් දැකීම සඳහා උත්සාහවත් වුණේ. චතුරාර්ය සත්‍ය තුළ තියෙන දුක්ඛ සත්‍ය ඒ කාලේ තේරුම් ගත්තේ මේ සංසාරයේ දීර්ඝ භාවය, සංසාරයේ බියකරු භාවය, අන්නර කියාපු ලේ, කඳුළු, කිරි ආදී උපමා වලින් බුදුරජාණන් වහන්සේ චිත්‍රණය කරපු සතර බියකරු බව වගේම දීර්ඝ භාවය ඒක තුලින් මේ බුදුරජාණන් වහන්සේ මේ දුක සසර ගැන කලකිරීම ඇති කරන්න උත්සාහවත් වෙනවා. නමුත් දැන් බොහෝ විට දුක්ඛ සත්‍ය කියන එක ඉතාම සරල තත්යකට පත් කරගෙන තිබෙනවා. ඔය එදිනදා ජීවිතයේ බලාපොරොත්තු කඩවීමෙන් කෙනෙකු තුල මානසික වැකි වෙන ඔය ආතතිය ආදී දේවල් ඒව ගැනයි බොහෝ විට කතා කරනවා ඇහින්නේ දුක්ඛ සත්‍ය වෙනුවට. නමුත් අන්න අර විදිහේ ජඹුරු නෙක්ඛම්ම ශක්තියක් ඇති කරගන්න නම් බුද්ධ දේශනාව තුල තිබෙන සසර බියකරු බව, සංසාරයේ දීර්ඝ භාවය, ඒ වගේම අනියත ස්වභාවය. දැන් සංසාරයේ කොතනක උපදිනවද කියලා කියන්න බෑ. ඒකයි බුදු මේ සුමේධා තෙරණියක් කිව්වේ පංචකාම සම්පත්තිය ආදියට යටවුණු කෙනා ඇතැම් විට අකුසල් සිතින් කයින් වචනෙන් ඒ දුෂ්චරිතවල යෙදිලා අපාය ආදී තැන්වල ගිහිලා උපදිනව, නිරය ආදී තැන්වල. එවන් තැන්වල උපන්නට පස්සේ තවත් දීර්ඝ කාලයක් දුක් මිසක් අර කියාපු බුද්ධ ශාසනයෙන් වැඩක් ගන්න බෑ. කනිෂාර බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ ක්ෂණ සම්පත්තිය අෂ්ටදිෂ්ඨක්ෂණ කියලා කියන ඒ ශාසනයේ පිළිවෙත් පුරන්න බැරි අවස්ථා අටක් තිබෙද්දී බුද්ධෝත්පාද කාලේ යම් කෙනෙක් උත්පත්තිය ලැබුණා නම් උත්සාහවත් වෙන්න ඕනේ. මෙන්න මේ කියාපු ජාති ජරා මරණ මෙන්න මේ තත්ත්වවලින් මිදීමයි මේ පින්නතුන් අහලා තියෙන බුදුරජාණන් වහන්සේ ඒ සම්බෝධිය ලබා ගත්තට පස්සේ ප්‍රකාශ කළ ඒ අනේක ಜಾති සංසාරං ආදී උදාන ගාථාවෙන් කියවෙන්නේ. ඔය කියාපු නැවත ඉපදීම පිළිබඳ ප්‍රශ්නයයි. අනේක ಜಾති සංසාරං සන්ධාවිස්සං අනිබ්බිසං. මම දීර්ඝ කාලයක් මේ සංසාරේ මේ ගේ හැදුව අඩුව සුවර ගන්න බැළුව සසර සැරිසරලා තිබෙනවා. ඊළඟට දුක්ඛා ಜಾති පුනප්පුනං නැවත නැවත ඉපදීම දුකයි. අන්න ඒ තත්ත්වයයි. එතකොට බුදුරජාණන් වහන්සේ මේ දුක්ඛ සත්‍ය හැටියට බෙන්වේ. දැන් අපි සාමාන්‍යයෙන් එදිනදා ජීවිතවල බලාපොරොත්තු කඩවීම ආදී ගමන් බලාපොරොත්තු වෙන්නේ නැති ඉෂ්ට කරගන්න බැරි වීම ආදී පමණක් මේ දුක හැටියට සලකනවා. නමුත් ඊට වඩා ගැඹුරු දෙයක් තමයි මේ සංසාර ස්වභාවය. බුදුරජාණන් වහන්සේ දක්වලා තිබෙන්නේ අවිජ්ජා නීවරණානං සංහා සංයෝජනානං ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. අනවතග්ගෝ යම් භික්ඛවේ සංසාරෝ, මේ සංසාරය මුල් කෙලවරක් දකින්න බෑ. මොකද අවිද්‍යාව, මීට කලින් අවිද්‍යාව තිබුණා, මීට කලින් අවිද්‍යාව තිබුණේ නෑ, දැන් ඇති වුණා කියලා කියන්න පුළුවන් විදිහේ තත්ත්වයක් අවිද්‍යාව පිළිබඳව නෑ කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා දෙනවා. ඒකයි මුල් කෙලවරක් නෑ කියන්නේ. ඒකට ඒ තරම් දීර්ඝ කාලයක් අවිද්‍යා නීවරණය කියලා කියන්නේ නීවරණයෙන් බැහිලා, තණ්හා සංයෝජන කියලා කියන්නේ තණ්හා බැම්මෙන් බැඳිලා දීර්ඝ කාලයක් සත්‍යය මේ සංසාරයේ සැරිසරන බව බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා. අපි එතකොට මේ වගේ දවසේ කල්පනා කරගන්න ඕන අපි මේ බෞද්ධයින් හැටියට අපේ ඉලක්කය මොකක්ද කියලා අහුවාම මේ බය නැතුව කියන්න පුළුවන් නම් මේ සසර කෙලවර දැකීමයි කියලා. මේ ජීවිතය තුළම සසර කෙලවර දැකීමයි. ඒකට අපි සමාහයට නිවන කියලා වචනේ යෙදුවට මොකද ඒ නිවනට අර්ථ ගන්නවන්නේ මහ පුදුම විදියට. බොහෝ දෙනා භව තෘෂ්ණාව වැඩි වෙන විදියෙ නිවන ලෝකයක්, නිවන කියලා අමුතු ලෝකයක් හැටියට බොහෝ දෙනා අපි කල්පනය කරන්නේ. ඒක ඒ බුද්ධ දේශනාව අනුව නම් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ තිබෙනවා මෙන්න මේ දුක්ඛා ජාති පුනප්පුනා නැවත නැවත ඉපදීම දුකයි. එතකොට මේ ඉපදීම පහසුවෙන්ම සිද්ධ වෙන දෙක. මොකද ඉපදීම පහසුවෙන් සිද්ධ වෙනවා කියලා කියන්නේ අවිද්‍යාව තෘෂ්ණාව තියෙන තාක් සත්වයා ඒ තැන්වල ඒ භවවල උත්පත්ති ලැබනවමයි. එතකොට මේ භවය නිස්සාරයි කියලා සුමේධාව කිව්වෙත් ඒකයි. දිව්‍ය ලෝක වේවා, මනුෂ්‍ය ලෝක වේවා, හැම තැනම අනිත්‍යතාව, අනිත්‍යතාවයේ ධර්මතාව. එතකොට ඒ අනිත්‍ය වූ භවය තුළ ජාතියක් තිබෙනව නම් ජරා ව්‍යාධි මරණ තිබෙනවාමයි. එතකොට ඒ මරණයෙන් තොර ජාතියක් ලබා ගන්නට බෑ. ඒක ඈඳුත්තක් වගේ ජාතියත් එක්කම යන ජරා මරණ දෙක. අන්න ඒක නිසා සංසාර දුක කියලා කියන්නේ අර සාමාන්‍ය ලෝකයා හිතන විදිහ සුළු අඩුපාඩු ටික නෙවෙයි. ඊට වඩා ගැඹුරින් එක සලකා ගන්න ඕන. අන්න එහෙම සලකන කෙනාටයි මේ ශාසනය මේ පිළිවෙත් අර්ථවත් වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දීර්ඝ සංසාරී අපට ඒ විමුක්තිය සඳහා අවශ්‍ය ටික චතුරාර්ය සත්‍ය තුල සම්පින්ඩණය කළ දීලා තියෙනවා. ප්‍රථමයෙන්ම දැක්ුවා මේ දුක්ඛය කියලා කියන මේ රෝගය මොකක්ද කියන එක. අර කිව්වාගේ නැවත නැවත ඉපදීම දුක්ඛා ජාති පුනප්පුනං ඒකම යනක ජාති ජරා ව්‍යාධි මරණ ඊළඟට අර බලාපොරොත්තු කඩවීම ආදියත් එකට අයිති. බලාපොරොත්තු වෙන දේ ලැබීම අප්‍රිය යන් හා එක්වීම ප්‍රියයන්ගෙන් වෙන්වීම ආදී වශයෙන් පැවැත්මක් තුල ඇති දුක් ස්වභාවය. එතකොට මේ පැවැත්ම තුල ඇති දුක් ස්වභාවය දුක නම් ඊට යටින් තිබෙන්නේ මොකද්ද කියලා ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වුවා. තණ්හාවයි තෘෂ්ණාවයි. තෘෂ්ණා කියන පිපාසය නිසා සත්වයා පිපාසයද්දී බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ තින මිරිගුවක් වගේ දෙයක්. එතකොට මේක කොච්චර ඈතට ගියත් දැන් අර සුමේධා තෙරණිය කිව්වේ සත්‍රුවන් වැස්සක් වැස්සත් ඒ තෘප්තියක් නෑ. ප්‍රමන්ධාතා රජුට කාමභෝගීන් අතරාග්‍ර ඒ රජු පවා තෘප්තියක් නොලබා මරණයට පත් වුණා කියලා කිව්වේ ඒකයි. අර මිරිඟුවක් ඔස්සේ දුවන එකක් වගේ. අන්න ඒක නිසා ඒ තෘෂ්ණාවේ ඇති අතෘප්තිකර ස්වභාවය ඒක බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා. ඒ තෘෂ්ණාව තමයි සමුදය කියලා කියන්නේ මේ දුක් සමූහයටම. එතකොට අවිද්‍යාව තුලින් ඒ ඇති කර ගන්න තෘෂ්ණාව අවිද්‍යාව තමයි යන්නර අපි මොයක් ගැන හිතුවත් මුවාට ඈත පෙන්නේ දර්ශනය අය වතුරේ කියලා හිතා ගන්නවා. ඊනාට ඒක ඔස්සේ දුවනවා. ඒ වගේ දෙයක් තමයි අර අවිද්‍යාවෙන් ඇතිවන මේ මුලාව නිසා ඒ ලෝකේ තම තමන් ඇති කර ගන්න ඉලක්ක ඒවා ඔස්සේ දුවනවා. සීමාවක් නැතුව ඇස කන නාසය දිවකය මන කියන ඒවාට අරමුණු වෙන දේවල්. එතකොට ඒ තණ්හාව කියන එක පිපාසයක් හැටියට බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙනවා. තැන් තැනක කුසගින්නක් හැටියට දක්වලා තිබෙනවා. සංසිඳවා ගන්න බැරි තත්ත්වයක්. එතකොට ඒක විමුක්තිය හැටියට දක්වන්නේ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාණං ආදී වශයෙන් දක්වන්නේ. තෘෂ්ණාව ක්ෂය කිරීමම ඒ සංසිඳීමම සපතක් හැටියට දක්වනවා. ඒක 아무තු පිටත කෙරෙන දෙයක් නෙවෙයි. මෙලොවම අධ්‍යක්ෂ හැකි තත්ත්වයක් හැටියටයි බුදුරජාණන් වහන්සේ දක්වන්නේ. ඒ නිසාමයි නිවන සමහර විට හඳුන්වලා තියෙන්නේ තණ්හක්ඛයෝ කියන නාමයෙන්. එතකොට ඒ සඳහා යන මාර්ගය තමයි බුදුරජාණන් වහන්සේ දක්වලා තිබෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. අපි මේ මිත්‍යා දෘෂ්ටිය තුලින් ඇති කරගන්න මේ චේතනා සංකල්ප ආදී හැම එකක්ම අපි නැවත නැවතත් සසරට අරගෙන යන අධගෙන යනවා. නමුත් සම්‍යක් දෘෂ්ටිය බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා මේ ලෝකයේ මේ ලෝකයෙන් මිදීම සඳහා පින්කම් කළත් පව්කම් කළත් ඒ තාම සසරෙමයි. එතකොට මේ කර්මයන් ක්ෂය කිරීමේ ප්‍රතිපදාව තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් කරන්නේ පින්පව් දෙකම නැති වෙන විදිහේ ඒ විදිහේ ප්‍රතිපදාවක් කරා යන්නේ. ඒ කියන්නේ ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් සිද්ධ වෙන්නේ ඒ ලෝක සත්‍යය තුල පින්පව් ආදී හැම එකක්ම ඉදිරිපත් කරන්න ඒ පාට උනන්දුවක් ඇති කරවන්නේ අර තෘෂ්ණාවමයි. එතකොට යම් අවස්ථාවක සත්‍යය තුල තිබෙන ඒ ආත්ම සංඥා සක්කාය දිට්ඨිය කියලා කියන මම මාගේ කියන ඒ හැඟීම තියෙන තාක් ලෝකයා ඒ දේවල් අල්ලා ගන්න උපාදාන වශයෙන් අල්ලා ගන්න උත්සාහවත් වෙනවා. එතකොට යම් අවස්ථාවක තේරුණා නම් අනාත්ම බව. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ත්‍රිලක්ෂණය හැටියට දක්වන්නේ ඒකයි අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන්. දැන් අනිත්‍ය తත්වය හැම දිනාටම යම් ප්‍රමාණයකට වැටහෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ ඊටත් වඩා ගැඹුරින් දැක්ුවා ඒ හැම දෙයක්ම පමණක් නෙවෙයි මේ අපේ ආයතනයන් කියලා කියන අසකනාසය දිවකය මන ඒ වාට අරමුණු වල හැම දෙයක්ම තාම ක්ෂණික වේව වෙනස් වෙන අනිත්‍යයි. ඒ නිසා මේවයි කියන අතෘප්තිකර ස්වභාවය දුක් ස්වභාවය ඒ නිසා තමන්ට ඒ අත්විඳින්න සිද්ධ වෙනවා. ඒක නිසා තමන්ගේ වශයෙන් පවත්වන්නට බෑ. තමන්ගේ වශයෙන් පවත්වන්න බැරි බව තමයි අනාත්ම කියලා කියන්නේ. එතකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ඒ ත්‍රිලක්ෂණය තමන්ගේ සිතේ හරියට බලපදියම් වෙන ආකාරයට එදින්දා චින්තනය හසුරුව ගන්න පුරුදු වෙන්න ඕන. ඒ ලෝකෝත්තර වශයෙන් බලනකොට අර මේ මාර්ගයේ ලෝකෝත්තර මාර්ගය ඇතිවීමට උපකාර වෙන්නේ ඒකයි. සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේගේ ඒ දේශනා තුළ තියෙනවා ලෞකික වශයෙන් සම්‍යක් දෘෂ්ටිය අපාය ගාමී කටයුතු වලින් ඉවත් වෙලා සුගති ගාමී වෙන ඒ පැත්තකුත් තිබෙනවා. නමුත් ඒක සසර වැඩෙන එකක්. කෙනසා ගැඹුරින් කල්පනා කළා අන්නර සුමේදා කිව්වේ ඒකයි දිව්‍ය ලෝක කෙලවරක් ඒවයි කෙලවරක් නෑ ඒවයි සපෝලින කෙලවරක් නෑ තෘප්තියක් නෑ. ඒ වෙනුවට මරන්න තියෙන්නේ මරණයමයි. ඝාත කියලා කියන්නේ ඝාතනය කරන්න තියෙන්නේ මේ කියාපු ඝාතමයි. ඒ කියන්නේ මරණය. ඒ තැන්වල මැරෙන්න සිදුවීම. ඒකට මැරෙන්න සිදුවීම නැති කරන්නේ උපත නැති කිරීමෙන්මයි. උපතක් මරණයක් දෙක එකට යන නිසා ඒළු උපති කියන ඒ සංකල්පය ඇති වෙන්නේ අර උපාදානය තුලනේ. උපාදානය තුලින් භවයක් තණ්හාව ඇති තාක් ලෝක සත්වයා සිතින් ගන්න නිමිත්තක් අනුව කුසල් හෝ අකුසල් හෝ ඒවා අපාය ආදී තැන්වල හෝ දෙව්ලොව වල හෝ උත්පත්තියක් ලබනවා. ඒක තුල ඒ පැවැත්මක් ඒ හැම පැවැත්මක් තුළම ජරා ව්‍යාධි මරණ ආදී දකින්න ලැබෙනවා. අන්න ඒක නිසා අත්ින් දින්න ලැබෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වුවා ලෝකේ යථා තත්ත්වය තමන් අවබෝධ කරගන්න ඕන විදර්ශනාත්මක වශයෙන්, අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන්. එතකොට මේ ලෝකයා මේ පිනවන්න උත්සාහ කරන්නේ මේ ශරීර කූඩුවයි. එතකොට මේ ශරීරයේ යථා තත්ත්වය මෙනෙහි කිරීමත් එක පැත්තක්. අර අසුභ වශයෙන් ඒ සුමේරා තෙරණිය මතු කරලා දුන්නේ මේ ශාරීරික අසුභ ස්වභාවය. ඒ වගේම අනිත්‍ය, ඒක අනිත්‍ය වශයෙන්, එහෙම නැත්නම් ධාතු වශයෙන්, ඇතම් කෙනෙකුට ධාතු වශයෙන් සලකන කොටත් පරිකී ආපු ත්‍රිලක්ෂණ අවබෝධ වෙනවා. මොකද මේ ශරීරය තුල තිබෙන්නේ, බාහිරව තිබෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා කියන ඒ මහා භූත ධර්ම හතරයි, ඒ ධාතු හතරයි. එතකොට ඒවා පිළිබඳව අර උපාදානය නිසා ආධ්‍යාත්මික බාහිර වශයෙන් දෙකක් වෙන් කරගෙන තිබෙනවා. මේ මගේ කියලා අල්ල ගන්නවා, ඊළඟට ඊනට බාහිර දේ උපාදානය කරගන්න උත්සාහ කරනවා, ඒවා අල්ල ගන්න, ඒවා ඔස්සේ දුවනවා. එතකොට අන්නේ කියන අර මිරිගුවක් ඔස්සේ දුවනවා වගේ තත්ත්වයක් කිව්වේ ඒකයි. මේ ආයතන හය බූවඩෙක් වගේ අර ඒ ලෝකෙම අල්ල ගන්න බලනවා මේ ඉන්ද්‍රිය හය තුලින්. ඒක අතෘප්තිකර දිවිල්ලක්. කනිසා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ එතන තියෙන්නේ මෙතන තියෙන්නේ මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා යම් කෙනෙක් නිරන්තරයෙන් කල්පනා කරනවා නම් ඒ තැනත්තාට අන්නර කියාවු ඒ තෘෂ්ණාව, ඒ පීඩණය අඩු කරගන්න පුළුවන්. යම් අවස්ථාවක තේරුම් ගන්නවා නම් මෙතන මේ මම මාගේ කියලා ගත් එක්තරා භ්‍රාන්තියක් පමණයි. දීර්ඝ කාලයක් සංසාරේ සත්‍යය තුල ඇති වෙලා තිබෙන මුලාව නිසයි මේ සත්‍ය දුක් විඳින්නේ. ඒක හරියට කියනවා නම් ඒ මේ අපි මේ ලොකුවට ගන්න හිත කියලා කියන විඥාණය මේක තුල තියෙනවා අපව රවට්ටන ස්වභාවය දෙයක්. ඒ අපි ආපහු හැරිලා බලනකොට අපට අහු වෙන යම්කිසි දෙයක් එක බුදුරජාන් වහන්සේ දක්වන්නේ නාම රූපය කියලා. ඒ නාම රූප කියලා කියන්නේ එතන මේක පෙනුමට නමක්, පෙනුමට රූපයක් පමණයි. ඒ නාම රූප හැටියට තේරුම් ගත්ත අවස්ථාවේ ඔන්න මේ මුලාව යම් යම් ප්‍රමාණයක යම් කිසි ප්‍රමාණයකට තුනී වෙනවා. යමෙක් අඳුනගත්ත නම් මේ Tamanට පෙනෙන දේවල්, ඇසෙන දේවල් හැම එකක්ම තුල තියෙන්නේ ඒ විඥාණය හා සම්බන්ධ විඥාණයේ වැටෙන ඡායාවක් පමණයි කියලා. එතකොට මේවා ග්‍රහණය කිරීමේ ඒ ආසාව ක්‍රමක්‍රමයෙන් තුනී වෙනවා. විදර්ශනා මාර්ගයට අවතීර්ණ වෙන්නේ ඒක ඒ විදිහටයි. ඉතින් මේවා ඊටාත්ම ශීඝ්‍රයෙන් මේ විඥාණය තුළ ඒ වැටෙන ඡායාවන් ඔස්සේ අපි අර දැන් සාමාන්‍යයෙන් චිත්‍රපටියක අපේ මුලාව පවතින්නේ, මුලාවක් ඇති වෙන්නේ ඒ වේගයෙන් ධාවණය වෙන චිත්‍ර රාශිය අපි තණ්හාවෙන් අලව ගැනීම තුලිනුයි. අලවා ගන්නේවා මේ මම මාගේ කියලා යම් කිසි බින්දනයක් බලාපොරොත්තු වෙන්නේ. ඒ තුලින් අපට පේන්නේ ඒක ඇත්ත දෙයක්, තිබෙන දෙයක් හැටියට නිත්‍ය සංඥාවෙන් මේ විදියටයි. නමුත් අපි විදර්ශනාවෙන් සියුම්ව මොහොතින් මොහොත සති සම්පජඤ්ඤයෙන් යුක්තව අත්දැකීම් දිහා බලන්න පුරුදු වෙනවා නම් ටිකෙන් ටික තේරෙනවා මෙතන තිබෙන්නේ අන්න අර කියාපු හේවණැල්ල වගේ දෙයක්. විඥාණීයම වැටෙන හේවණැල්ලක් පමණයි නාම රූප කියලා ගන්න බුදුරජාණන් වහන්සේ දක්වන්නේ එකයි. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන ඒ නාම ධර්ම. ඊළඟට අපි රූපය කියලා අල්ලගෙන ඉන්න පඨවි ආපෝ තේජෝ වායෝ කියන ඒ ධාතු හතර, මහ භූත ධර්ම හතර ආශ්‍රයෙන් ගත රූප සංඥාවක් පමණයි. එතකොට මෙන්න මේ නිර්ර්ථක මේ උපාදානීය ඇති නිර්ර්ථක ස්වභාවය තුලින් අවබෝධ වෙනවා. අල්ලගන්න දෙය කියලා අපි කෙනෙක්ගේ භ්‍රාන්තියක් පමණයි. අල්ලගන්න දෙයක් නෑ ඇත්ත වශයෙන්. ඒ අල්ල ගැනීම තුල තියෙන්නේ අර කියාපු ස්පර්ශය, වේදනාව තියෙනවා, වේදනාවක් තිබෙනවා, ඒ නිසා ගන්න සංඥාවක් තියෙනවා, ඒ පිළිබඳ වේදන චේතනාවක් තියෙනවා, ස්පර්ශයක් තිබෙන ස්පර්ශ වෙන තැනක් තිබෙනවා, මානසිකාරයක් තිබෙනවා, ඔච්චරයි තියෙන්නේ. එතකොට ඒ හැම අවස්ථාවක් තුළම ওই ටිකයි තියෙන එක, ওই ටික පමණයි තියෙන්නේ කියලා තේරුම් ගන්නතු අවස්ථාවෙන් අර මමය මාගේ කියන ඒ හැඟීම තුනී වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දක්වන විදර්ශනා මාර්ගයට අවතීර්ණ වෙන්න තියෙන්නේ සති සම්පජඤ්ඤය කියලා කියන එදිනදා ඔය සතර සතිපට්ඨානය තුල තියෙන එකයි. සතර සතිපට්ඨානය තුලින් ඒ කය කය හැටියටත්, වේදනා වේදනා හැටියටත්, සිත සිත හැටියටත් සිතේ යන අරමුණු ඒ හැටි අරමුණු හැටියටත් හඳුනා ගන්න බුදුරජාණන් වහන්සේ දක්වලා තිබෙනවා. ඒකට ඒකයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරේ මේ බඹයක් පමණ වූ ශාරීරිය තුලම මම පෙන්වන ලෝකයක්, ලෝකේ හටගැන්මක්, ලෝක නිරෝධයක්, ලෝක නිරෝධ ගාමිනී මාර්ගයක් කියලා. බුදුරජාණන් වහන්සේ ඒ ආකාරයෙන් ප්‍රකාශ කළේ ධර්මය අපි නුවණින් කල්පනා කරලා ඒ ප්‍රතිපත්ති මාර්ගයේ දෙනව නම් අපට අද වුණත් පුළුවන් සුමේදාව කිව්වා වගේ උත්සාහවත් වෙනව නම් අන්න අර කියාපු අමෘත தත්වය අමෘතය කියලා කිව්වේ අමුතු ලෝකයක තියෙන දෙයක් නෙවෙයි, පාණයක් නෙවෙයි. නමුත් මරණය දැන් සාමාන්‍ය හැම දෙනාම මරණයට බයයි. නමුත් මරණයට බයමක් තියෙන්නේ මොකද? ඒ උපාදානය. උපාදානය යම් ප්‍රමාණයකට දැඩිද ඒ ප්‍රමාණයටම මරණයට බයයි. අපි අල්ලාගත්තු දේ අනුවමයි අපට තියෙන ඒ ඇතිවන භීතිය, එහෙම නැත්නම් ඒ දුක. ඒක නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා ක්‍රමානුකූලව අවබෝධය තුළිනුත් ඒ අවිද්‍යාව කියලා කියන ඒ අඳුරු කඳ ඉවත් වෙන්නේ ක්‍රමක්‍රමයෙන් නන්න අර විදර්ශනාත්මක වශයෙන් නාම රූපය අනිත්‍ය දුක්ඛනාත්මයේ ත්‍රිලක්ෂණය දැකීමෙනුයි. ඊළඟට ඒ වගේම ඒකම තෘෂ්ණාවක් තමා තුළ තිබෙන අර අවිද්‍යාව තුළින් ඇති කරගන්න මුලාවම තමයි මුලාව ඔස්සේ තණ්හාව දුවන්නේ. ඒක නිසා ඒ පමණටම තණ්හාවක් තුනී වෙනවා. ඒකට අවිද්‍යාවත් තෘෂ්ණාවක් නැති තැන තමයි අන්න අර කියාවු මරණය පිළිබඳ මෙතෙක් මරණය කියලා හිතාගත්තේ මේ ශරීර කූඩුව නැති වෙන අවස්ථාවේ ඇති වෙන විශාල භීතියක්. මේක මගේ කියලා ගත්තු නිසා. නමුත් දැන් කෙනෙක් අපි දන්නවා අපි සමහර විට අපේ දත් ටික ගැන උනන්දු වෙනවා. නමුත් යම් අවස්ථාවක දත ඉවත් කරන්නම අවශ්‍යයි කියලා හිතනත් අපි ඒකට කැමැත්ත දෙනවා. අපේ අනිකුත් ශරීර අවයවත් පිළිබඳවත් එහෙමයි. අන්න ඒ වගේ කල්පනා කරනකොට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මෙතන තියෙන මේ උපාදානය අල්ලා ගැනීමයි මෙතන භවය කියලා කියන මේ පැවැත්මට හේතුව. ඒ අතහැරුණු ඇත අනුපාදා පරිනිබ්බාන කියලා කියන්නේ ඒ අතහැරුණු අවස්ථාවේ ඇති වෙන සැනසීම පමණයි. සැනසීමයි. ඒ මිසක් වෙන ලෝකයක් නෙවෙයි. ඒකට මේ විඥාණය තුලම තියෙන රහස. මේ විඥාණය අර කොටු වෙලයි තිබෙන්නේ, පටු වෙලයි තිබෙන්නේ මේ ආයතන හය තුල. අසකන නාසය දීවකය මන කියන ඒ ආයතන හය තුල පටු වෙලයි තිබෙන්නේ. ඇසෙන් අහන්න බෑ, කනින් දකින්න බෑ. මේවා තුල ලෝකයක් හදාගෙන තිබෙනවා. ඇසට පෙනෙන ලෝකය, කනට ඇහෙන ලෝකය, දිවට දැනෙන ලෝකය. ඔය දැන් මේ ලෝකයේ අපි මේ ලෝකයේ කියලා කියන ඒ ප්‍රඥප්තිය තුල තිබෙන හැම ව්‍යාපාරයක්ම වෙනද ව්‍යාපාර හෝ හැම කටයුත්තක්ම සම්බන්ධ වෙන්නේ මේ ආයතන හයටයි. ඇස කන නාසය දිවකය මන. මේවා බුදුරජාණන් වහන්සේ පෙන්වුවා මේ ආයතන හය තුලමයි දුක තිබෙන්නේ. මුළු ලෝකෙම තිබෙන්නේ එතනයි. චසු ලෝකෝ සමුප්පන්නෝ චසු කුබ්බති සන්තවං ඡන්න මේව උපාදාය චසු ලෝකෝ විහඤ්ඤති කියලා පුදුම ගාථාව බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා. චසු ලෝකෝ සමුප්පන්නෝ ලෝකේ උපන්නේ මේ හය තුලයි. මේ ආයතන හය තුලයි ලෝකයක් කියන එක උපන්නේ. චසු කුබ්බති සන්තවං ලෝකයේ තියෙන සියලුම සම්බන්ධතාවන් සම්බන්ධීකරණ කෙරෙන්නේ මේ හයමයි. දැන් හිතලා බලන්න ඕනෑම මේ කාලයේ ඔය විද්‍යාත්ම නිෂ්පාදන හැටියට හිතන මහා පුදුම දේවල් ඒවායේ එක කොනක තිබෙනවා. එක්ක ඇහක්, එක්ක කනක්, ඒ විදිහේ මේ ආයතනයේ කොනක ඉඳලා තමයි ඒ අනිත් ඒවා ක්‍රියාත්මක වෙන්නේ. එයින් පෙන්නුම් කරනවා බුද්ධ වචනේ කොයිතරම් සත්‍යද කියලා. චසු කුබ්බති සන්තවං මේ හය තුලයි සියලුම සම්බන්ධීකරණ තිබෙන්නේ. ඊට ඡන්න මේව උපාදාය චසු ලෝකෝ විහඤ්ඤති. මේ හයම අල්ලගෙන ලෝකයා හයිම විහෙතටපත් වෙනවා. මෙන්න බුදුරජාණන් වහන්සේ දීපු හයේ කතාව. චසු ලෝකෝ සමුප්පන්නෝ චසු කුබ්බති සන්තවං ඡන්න මේව උපාදාය චසු ලෝකෝ විහඤ්ඤති. ලොව හයෙහි උපනේ, හයෙහිම ඇසුර සොයනේ, හය දැඩි කොටගෙන හය තුලම ලොව වෙහෙසමී කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා තිබෙනවා. අන්න ඒ කාරණුව අපි කල්පනා කරගන්න ඕනේ. ආයතන හය ආශ්‍රයෙන් අපේ එදිනදා ජීවිතයේ මේ කියාපු ත්‍රිලක්ෂණය වඩන්න පුළුවන් බුද්ධ වචනය උපකාර කරගෙන. ඇතම් කෙනෙක් මේ ශරීරයේ යන කලකිරීමට අර අසුභ භාවනාව ප්‍රයෝජනට ගන්නවා. තවත් කෙනෙක් මේ ධාතු මනසිකාරය, තවත් කෙනෙක් මේ ආයතනයන්ට එන අරමුණු පිළිබඳව සති සම්පජඤ්ඤේ නේවා යථා තත්ත්වේ තේරුම් ගැනීමෙන් බුද්ධ වචනයට අනු අන්න අර කියාපු මුලාවෙන් මෙදෙන්න අවස්ථාව ලබා ගන්නවා. මේ මිරිඟුවක් බව අවබෝධ කර ගැනීම. ඒකට තමයි මේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ මේ ආයතන හයක් තුලයි ලෝකයා හිර වෙලා ඉන්නේ. භවයක් පැවැත්මක් කියලා දෙයක් තියෙන්නේ මේ හය තුලයි. කොහොමද මේ මිදෙන්නේ? කොහොමද මේ හය තුලින් මිදෙන්න උපකාර වෙන්නේ? ප්‍රඥාලෝකයයි බුදුරජාණන් වහන්සේ දක්වන්නේ ආයතන හය ක්‍රියාත්මක වෙන්නේ අවිද්‍යාව තුලයි. නමුත් යම් අවස්ථාවක මේ විඥානීය යථා තත්ත්වය අවබෝධ කරගත්ත නම් ප්‍රඥාව තුලින්, ඒ ආලෝකය තුලින් අන්න ඒ අවස්ථාවේ එයින් මිදිලා එතන විමුක්තියයි. ඒ කියන්නේ මේ විමුක්තිය තුල කෙනෙකුට ප්‍රත්‍යක්ෂ වෙන්නේ අර බුද්ධ වචනේ ප්‍රකාශ කරන හැටි ලෝකෝ ශුන්‍යෝ ලෝකීය ශුන්‍යයි කියලා. මොකද දෙයක් කියන එක අපි මේ හිතෙන් හදාගත්තු එකක් බව ඒ අවස්ථාවේ ප්‍රකාශ තමන්ට ප්‍රත්‍යක්ෂ වෙනවා. සිත විමුක්තයි. සිත අරහය එකකවත් බැඳෙන්නේ නැහැ. අන්න ඒ විමුක්ත සිත තමයි විමුක්ත සිත ලබා ගැනීමයි අමෘතය කියලා කියන්නේ. ඒකට නිවන කියලා කිව්වේ මේ ලෝකයාම හදාගෙන තිබෙන මේ ජාති සංකල්පය භවය කියන්නේ උපාදාන නිසා ඇති වුණු භවයක්. ඒ භවය නිසා ඇති වුණු ජාතියක්, ඒ ජාතිය නිසා ඇති වුණු ජරා මරණ ආදියක් ඒවා සිඳින්නේ බුදුරජාණන් වහන්සේ යන අවබෝධය තුලින්. මේ හැම එකක්ම අවිජ්ජා පත්‍ය සංඛාර ආදී වශයෙන් මේ පින්නතුන් අහලා තියෙන ඔය පටිච්චසමුප්පාදයේ රහසත් එතනයි. මේ අවිද්‍යාව කියන අන්ධකාරය තුල, ඒ අන්ධකාරය නිසාම දැන් අඳුරේ ඉන්නකොට කෙනෙකුට ඇති වෙන යම් යම් භ්‍රාන්තියක්, එහෙම නැත්නම් යම් යම් අනියත හැඟීම් සමූහයක් වගේ දෙයක් තමයි මේ සංස්කාර කියලා කියන්නේ. ඒ අවිද්‍යාව තුල ඇති කරගන්න මමයේ මාගේ කියන සංකල්පය නිසා නොකෙත් පින් හෝ පව් හෝ ආදී වශයෙන් සංස්කාර ඇති වෙනවා. ඒ සංස්කාර නියම කොටසක් තමයි මේ විඥානයයි නාම රූපයයි කියලා දෙකක්. ඒ විඥාණයට විඥානයේ ප්‍රත්‍යවේක්ෂණ ස්වභාවයක් තිබෙනවා, විඥානයේ හැකියාවක් තිබෙනවා. ඒකමයි ඒකේ තියෙන මායාකාරී ස්වභාවය. බුදුරජාන් වහන්සේ විඥානයේ මායාවට උපමා කරලා තියෙන්නේ මොකද? මායාව ඒ නොදන්නා තාක් තිබෙන එකක් හැටියට ගන්නවා. කෙනෙක් හිතන්නේමයි. ඒ තේරුම් ගත්ත අවස්ථාවේ මායාව නැහැ. ඒකයි බුදුරජාන් වහන්සේ විඥානය මායාවට උපමා කළ අවස්ථාවේ උපමාව හැටියට දැක්ුවේ යම්කිසි මායාකාරයක සතර මං සංධියක මායාවක් පෙන්නුම් කරනවා. නමුත් අන්තිමට බුදුරජාන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ මායේ කුමක්ද ඇති සාරය? හරයක් නැහැ, හරයක් නැහැ, නැති දෙයක්. ඒකට නැති දෙයක් ඇති හැටියට පෙන්නුම් කිරීම තමයි මේ මායාව. අන්න ඒ විදිහේ දෙයක් මේ විඥානය තුල තිබෙනවා. මේ විඥානයේ අප්‍රත්‍යවේක්ෂණ ශක්තියක් තිබෙනවා. ආපසු හැරිලා බලනකොට මොකද්ද පේනවා? ඒ පෙනෙන දේ වර්ධවවට හා ගැනීමයි යොන්න අයෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. ලෝකයා සංසාරයේ සැරිසරන්නේ ඒ පෙනෙන දේ අයෝනිසෝ මනසිකාරය වැරදි විදිහට තේරුම් ගැනීමයි. ඒ වැරදි විදිහට තේරුම් ගැනීම ධර්මයේ හඳුන්වනවා බොහෝ විට මේ පෙනෙන අහලා තිබෙනවා විපල්ලාස ධර්ම හතරක් හැටියට. විපල්ලාස කියන්නේ විපරීත. විපරීත දේ විපරීත හැඟීම අවබෝධය. එතකොට විපිරියාස හතරක් මොනවාද? අනිච්චේ නිච්ච සංඥා, අනිත්‍ය වූ දේ යථා තත්ත්වයේ අනිත්‍යයි. නමුත් නිත්‍ය හැටියට පෙන්න සලකනවා. නිත්‍ය සංඥාව ගන්නවා. අනිච්චේ නිච්ච සංඥා. අසුභ යථා තත්ත්වයේ අසුභයි. නමුත් සුභ හැටියට දැක්වෙනවා. දැන් සුමේධාවත් කිව්වේ සුමේධා හොඳ රූප සම්පන්න තැනැත්තියක්. නමුත් අන්නේ එයම තමගේ ශාරීරිය පිළිබඳව අන්න සුභ ස්වභාවය එතන මෑණියන් මවුන් පියන්ට තේරුම් කරලා දුන්නා. එතකොට සුභදේ අසුභ හැටියට ගන්න එකත් විපරීත එකක් හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්නවා. ඒ වගේම සැප කියලා ගන්න දේ දුකක් හැටියට බුදුරජාණන් වහන්සේ දැක්වුවා. මොකද සැප හැටියට දැක්වුවේ අර සුපින කූපම සිහිනක් සිහිනයක් වගේ ආදී වශයෙන් දැක්වුවේ වෙනස් වීමම දුකක් බවට පත් වෙන නිසා හැමදාම තබා ගන්න බෑ. සැපේ කියලා හිතන එක ප්‍රාන්තියක් පමණයි. ඒකයි එතකොට. එතකොට ඒ සැපය පිළිබඳව එහෙම නැත්නම් සැප නොවන දෙයක් දුක් සහිතව දෙයක් සැපේ හැටියට ගැනීම තමයි ඒ තුන්වෙනි පල්ලයාස්. ඒ වගේම අනත්ත්‍යනි අත්ත සංඥා ආත්ම නොවන තමාගේ කියලා ගන්න බැරි. තමාගේ වශයෙන් පවත් ගන්න බැරි දෙයක් තමාගේ වශයෙන් පවතිනවා කියලා සලකා ගැනීම. ඉතින් මොනවායි කියන විපල්ලාස ධර්ම නිසායි බුදුරජාණන් වහන්සේ දක්වන්නේ මේ සංසාරයේ මේ ලෝකයා අන්ධකාරයේ මේ දුකක් හදාගෙන තිබෙන්නේ, දුකක යවිලා තිබෙන්නේ. ඒක නැති කරගන්න නම් බුදුරජාණන් වහන්සේ දක්වපු හරි දැක්ම අර කියාපු අනිත්‍යදේ අනිත්‍ය හැටියටත්, දුක් සහිතදේ දුක් හැටියටත්, අසුභදේ අසුභ හැටියටත්, අනාත්මදේ අනාත්ම හැටියටත් දක්වන්න උත්සාහවත් වෙන්න ඕන. ඒක කරන්න පුළුවන් වෙන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ වෙන ලෝකයේ තිබෙන උපකරණ වලින් නෙවෙයි. දැන් මේ කාලේ හැම දෙයක්ම අපිට නොපේනව නම් අපි උපකරණ ගන්නවා. ඇහැ හරියට පේන්නේ නැත්නම් තව ටිකක් පේන කණ්ණාඩියක් ගන්නවා. ඒත් මදිනම් දුරදක්නියක් ගන්නවා. නමුත් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ මේ පෘථග්ජන ලෝකයා අන්ධයි කියලා. මොකද එහෙම ප්‍රකාශ කළේ අපිට නිග්‍රහ කරන්න නෙවෙයි. අන්න අර ධම්මයේ 15 වන තා ප්‍රඥා ඇස 15 වන තා ලෝකයා අන්ධකාරය අතපත ගෑමක් කරන්නේ. අපි දැන් සාමාන්‍යයෙන් අන්ධ කෙනෙක් ගැන හිතනකොට අනේ ඒ තැනැත්තා නිකන් නොපෙනෙන අතපත ගන්නවා කියලා හිතනවා. නමුත් මේ බුදුරජාන් වහන්සේගේ ප්‍රඥා ඇසට පෙනුනේ ලෝකයා මේ කරන්නේ අතපත ගෑම විද්‍යාඥයනුත් ඇතුළත්. මේ කරන්නේ මේ අන්ධකාරයේ අන්ධකාරී අතර අතපත ගෑම. අන්න එතකොට බුදුරජාන් වහන්සේ පෙන්නනවා මේ ආයතන හයක් තුල ලෝකයා හිර වෙලා ඉන්නේ. අපිට පේනවා කියනවා, ඇහෙනවා කියනවා, දැනෙනවා කියනවා, ඔය ඔක්කොම මේ මමය මාගේ කියලා ඒ අල්ලගත්තු පටු ඒ සීමාවල් තුලයි මේ හැම සිද්ධ වෙන්නේ. ඒක තුලයි ලෝකයක් පවතින්නේ. ලබු gediya තුල යාගේ වගේ
නමුත් ඔන්න බුදුරජාණන් වහන්සේ පෙන්නුම් කරනවා ඒ අපි අලබු ගෙඩිය තුල යාගේ කියන එක මේ ඇතැම් පැරණින් අහලා ඇති. ඒ වගේ දෙයක් බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක ප්‍රකාශ කරනවා වේරංජ බ්‍රාහ්මණයට. බමුණ මම තමයි මේ යුගයේ විතර ගැටුව බෙදගෙන එළියට ආපු පළමුවෙනිම කුකුල් පැටියා. මේ කියමනේ ගැඹුරු කල්පනා කරලා බලන්න ඕන. එතකොට මේ විතර කටුව මොකක්ද? අවිද්‍යාව හැටියට බුදුරජාණන් දක්වලා තිබෙනවා. එතකොට මේ විද්‍යාඥයනුත් ඇතුළු අද දින්න විද්‍යාඥයනුත් ඇතුළු හැම දෙනෙක්ම ඉන්නේ මේ විතර කටුව තුළයි. මේ විතර කටුව බිඳගෙන යන යාම තමයි ප්‍රඥාව කියලා කියන්නේ. අන්න ඒකයි. එතකොට මේ සලායත නිරෝධ නමින් නිවන බුදුරජාණන් වහන්සේ දැන් මම අවස්ථාවල දක්වලා තිබෙන්නේ සලායතන නිරුද්ධ වුණ තැන මරණය නොවී එක සලායතන නිරුද්ධ වුණ තැන අර ප්‍රඥායස විවෘත වෙනවා. ඒ ප්‍රඥායසට මෙතෙක් තිබුණා හැටියට පෙනුන දේවල් නැති බව පේනවා. උතනයි රහස. එතකොට නමුත් ලෝකයා කැමති නෑ. ලෝකයා කැමති නෑ හැම දෙයක්ම මේ තියාගන්නත් ඕන. හැබැයි දුක නැති කරගන්නත් ඕන. බුදුරජාණන් වහන්සේ දක්වන ඒක කරන්න බැරි දෙයක්. දැන් බොහෝ දිනාට භව තෘෂ්ණාව කියලා කියන්නේ. දැන් මේ සුමේධා තෙරණිය මුල ඉඳලම කිව්වේ මට මේ භවය ගැන ආසාවක් නැහැ. අර රජතුමාටත් කිව්වේ මගේ හිස ගිනි අරගෙන තියෙන්නේ මේ ජරා මරණ මා පිටිපස්සේ එන්නේ. මට ඔයින් වැඩක් නැහැ යන්න කියලා රජතුමාට කිලින්ම කිව්වා. අන්න එතකොට මේ භවය පිළිබඳ ඇල්මනති කර ගැනීම තමයි වැදගත්ම දේ. නමුත් ලෝකයා තුළ තියෙන දැඩි භව තෘෂ්ණාවක් භවයේ ඉන්නත් ඕන දුක නැති කරගන්නත් ඕන දෙකම කරන්නට බෑ. භවයේ ඉන්නත් ඕන දුක නැති කරගන්න. මොකද භවය කියලා කියන්නේ මමිය මාගේ කියලා හැඟීම. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ඒකේ අනිත් පැත්ත. බුදුරජාණන් දක්වන මෙතන අවිද්‍යාව හැටියට මේ ලෝකයා තුළ තියෙන මේ වැරදි හැඟීම මමිය මාගේ කියලා ඒ ග්‍රහණය එතනමයි සම්පූර්ණ දුක කියලා. කොට යාවපොහොදී එන්නේ යම් අවස්ථාවක අන්නර අර ආයතන තුළ පටු වෙලා ඉඳලා දීර්ඝ කාලයක් මේ සංසාරේ අර කණුවක ගැට ගහපු බල්ලෙකුගේ උපමා බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙන සක්කාය දිට්ඨියට සක්කාය දෘෂ්ටිය කියලා කියන්නේ ඇතේ කියලා මේ සමූහයක් ඇතේ කියලා හිතා ගැනීම. දැන් මේ අපි හැම දෙනෙක්ම මේ අපි අර එක එක කෙනාට මව්පියන් දීපු නමක් තිබෙනවා. ඒ නමට තවත් සමාජයෙන් එකතු කරපු නොයෙකුත් මිලතා ඒ තාන්න මාන්න තිබෙනවා. ඒ අනුව අපි අර එක පුද්ගලයෙක් හැටියට හඳෙනවා. අපි තේරුම් ගන්නවා මම මමයි කියලා කියා ගන්නවා. නමුත් මේ ශරීර කූඩුවත් නිරන්තරයෙන් වෙනස් වෙනවා. හැම දෙයක්ම වෙනස් වෙනවා. අපි ඒක අමතක කරලා ඝන සංඥාවෙන් මේක දෙයක් හැටියට ගන්නවා. අනිත් දේවල් පිළිබඳවත් එහෙමයි. අනිත් යම් අවස්ථාවක අන්නර අනිත්‍ය සංඥාව ඉහළටම දියුණු කරගත්තොත් ඒ අවස්ථාවේ අර විදිහට ග්‍රහණය කරන්න බැරි බවක් එනවා. ඒකට තමයි රාසි සංඥාව කියලා කියන්නේ. විදර්ශකයා ඒක ටික ටික අවබෝධ කරගන්නවා. ඝන වශයෙන් එකක් හැටියට ඒකකයක් හැටියට ගත්ත දේ යම් අවස්ථාවක විදර්ශනාත්මක ඇසට පෙනෙනවා. මෙතන තිබෙන්නේ එක්තරා විදිහකට මායාවක්. මායාවක් කියන්නේ විඥානීය වෙටෙන රූපයක් පමණයි මෙතන. මෙතන තිබෙන ඇත්ත වශයෙන් තියෙන්නේ මේ විඥානයත් ඇසුරු කරගත්තු මේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියනේ නාම ධර්ම ටිකක්. නමට නමක් එතන. ඊළඟට පඨවි ආපෝ තේජෝ වායෝ කියලා අපිට වෙන වෙනම අඳුන ගන්න බැරි මහා භූතයන් හතර දෙනා ආශ්‍රයෙන් අපි ගන්න රූප සංඥාවක්. එතකොට ඔන්න ඔය නාම රූප කියන දෙයක් පමණ හේතු පමණයි කියන අවබෝධය තුලින් තමයි ක්‍රමක්‍රමයෙන් ත්‍රිලක්ෂණය අවබෝධ කරගන්න පුළුවන් වන්නේ. ඒකටයි ඔය නාම රූප විදර්ශනාවේදී නාම රූප අවබෝධය ඉඳලා ඉදිරියට යාමේදී මේ අනිත්‍ය සංඥාව හොඳට පැහැදිලි වෙනවා කියලා කියන්නේ. ඊහර සාමාන්‍යයෙන් ලෝකයා හිතන අනිත්‍යතාව නිවේතන තියෙන්නේ ඉතාමත්ම ගැඹුරින් මොහොතක් පාසා ඉතාම ශීඝ්‍රයෙන් මේ හැම දෙයක්ම වෙනස් වෙනවා. ඒ අවස්ථාවේ අවබෝධ වෙනවා. එතකොට ඒ වෙන එකත් ආස්වාස ප්‍රස්වාසය හෝ ඒවා හැම එකක්ම එකතුලාර ක්‍රමක්‍රමයෙන් අනාත්ම සංඥා වැඩෙනවා. මම මේ කියලා ගහ ඒ ග්‍රහණය කරගත්තු එකට පදනමක් නැති බව හෙළි වෙනවා. එහිම එහෙම ගිහිල්ලා තමයි යම් අවස්ථාවක අවිද්‍යාවත් යම් අවස්ථාවක සිටේ අවිද්‍යා අන්ධකාරය නැති වුණා නම් එතකොට අර අන්ධකාරය තුලයි. දැන් සාමාන්‍යයෙන් අපි චිත්‍රපටියක් වින්දනය කරනකොට අපි මොහොතකටවත් හිතන්නේ නැහනේ මේ අපි මේ චිත්‍රපටිය මේ රස විඳින්නේ මේ අවට තියෙන අන්ධකාරයට පින් සිද්ධ වෙන්නේ කියලා. මේ අන්ධකාරය නිසායි කියලා අපිට ඒ වෙලාවට හිතෙන්නේ නැහනේ. අන්ධකාරය ගැන මොහොතකටවත් අපිට හිතට එනවා නම් එතකොට ඒ චිත්‍රපටිය වින්දනය කරන්න බෑ. නමුත් අර මුල අවලෝකයා තුන තියෙන මෝහය නිසා අපි ඒ තිරයේ ඒ නොතිර වූ තිරයයි අපේ හිත රැඳෙනවා. ඒ නොතිර වූ තිරය ආශ්‍රය කරගෙන ඒ අමුතුම භව ප්‍රයත්නක් මවා ගන්නවා. ඔය මේ කාලේ තියෙන ටෙලි නාට්‍ය හොයවා සිනමා හොයවා එහෙම එකක් තුලම. ඒ වගේම අපි ලෝකයා දිහා අපේ දර්ශනය තුල අපිට තේරෙන්නේ නැහැ මේක යම් රාමුවක් තුලයි ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඒ රාමුව තමයි සංඛතය කියලා කියන්නේ. හදාගත්තු දෙයක්. බුදුරජාණන් වහන්සේ මේක හඳුන්වන්නේ මේ රාමුව හඳුන්වන්නේ සංඛත කියලා. අපි මහදාගත්තු දෙයක්. ඒක අපට පේනින්නේ නැහැ. එතකොට මේ හදාගත්තු සංඛතය තුලයි මේ අපි ලෝකයා ඉන්නේ. ඒක තුලයි මේ ඔක්කොම ජාති ජරා මරණ වෙන්නේ. මේ ශරීර කූඩුව මවකුසේ යම් අවස්ථාවක මේ ආරම්භයක් වුණා නම් ඒක මේ අපේම ඒ මවගේ දක්ෂකමක් නෙවෙයි. මේකට ගර්භය කියලා කියන්නේ අල්ලා ගැනීම. එතකොට ඒ සංසාරයේ යම් සත්‍යයක් නැති වෙන අවස්ථාවේ සිටට ආපු නිමිත්ත අනුව කම්මං කෙත්තං විඥානං බීජං සංහාසිනේහෝ කියලා කියන ආකාරයට කර්මය නැමෙති කෙතේ විඥාන බීජය පැලවෙන ස්වභාවයක් තිබෙන තාක් විඥාන බීජය වැටෙනවා. සංහා දිය සීරාව ඇති වෙනවා. ඒ අවස්ථාවේ මව් කුසේ ඔන්න දරුවෙක් කියලා ගර්භයක් ඇති වෙනවා. මවත් පියත් සතුට කරමින් එළියට එන මේ සත්වයා දරුවා අන්තිමට මේ සමනුත් දන්නේ නැහැ, මව්පියනුත් දන්නේ නැහැ. මෙතන තියෙන අර සංසාර දීගයට ආපු මේ බ්ලාහම මෝහෙම තමයි මේ මමයේ කියන මමයේ මාගේ කියලා ඒ ශරීරය එතන ඉඳලා වැඩෙන කාක් මේක මමයේ මාගේ කියලා ගන්න. අන්න එතකොට ඒ විදිහට මේ ලෝකයා අනිත් දේවල් පිළිබඳවත් එහෙමයි. මේක යථාභෝධය තුළින් අවිද්‍යාව තුරන් වෙන්න තේරෙනවා මෙතන තියෙන මුලාව. ඇත්ත වශයෙන්ම මේ මනින දෘෂ්ටි කෝණයක්. මනින දෘෂ්ටි කෝණයක් නැත්තම් එතන මැනීමකුත් නැහැ. මැනීමක් ඇති තැන තියෙන්නේ පටු වීමක්. එතකොට යම් අවස්ථාවක මේ මනින උපකාර වෙන මූලික කූණ්‍ය ගලවල දැම්මනම් ඒකට තමයි ධර්මයේ දක්වන්නේ අස්මිමාන කියලා, වෙමි කියලා කියන කූණ්‍ය. ඒ කියන්නේ පැවැත්ම පිළිබඳ මූලිකවම තාමත්ම සියුම් කොටස තමයි වෙමි කියන මානය. ඒක ඉවත් වුණු හැටියෙම අර මෙතෙක් අවිද්‍යාව නිසා අර අන්ධකාරය නිසා පෙනුණු දේවල් පෙනින්නේ නැහැ, අහුණු දේවල් ඇහින්නේ නැහැ. නමුත් අන්ධ වෙලා නෙවෙයි, බීරි වෙලා නෙවෙයි. ඒ අවස්ථාව ප්‍රඥා ආලෝකය. ප්‍රඥා ආලෝකය ටිකක් අර සිනමාව ගැන කිව්වා වගේ ආලෝකය ආව හැටිය ඉරේ තියෙන යම මැකිල යනවා. ඒ වගේම අන්න ලෝකය මැකිල යන අවස්ථාවක් වෙනවා. ඒ මැකී යාමම තමයි විමුක්තිය. ඒ මැකී යාම තමයි විමුක්තිය. එතකොට ඒක අද්දුටුවා නම් යම් කෙනෙක් ඒ විඥානයේ සටහන් වෙනවා. ඒක විශේෂ අත්දැකීමක් හැටියට ඒ විඥානයේ ඒක සකස් වුණා. ඒ කියන්නේ නොමැරී මැරුණා වගේ තත්වයක්. අමෘතය කියලා කියන්නේ එතකොට අමුතු බීමක් නෙවෙයි. මරණය කියලා ගත්තු ඒ වැරදි අදහස යම් අවස්ථාවක තමන්ට ප්‍රත්‍යක්ෂවම ඒක නැති වෙන අවස්ථාවක්. ඒ කියන්නේ තමන්ට හිතෙන් මේ අල්ලාගෙන ඉන්න හිතෙන් බව තමන්ට තේරෙනවා. ඒ හිතෙන් අල්ලාගත්තු මේ පැවැත්ම මමයේ කියලා ගත්තු එක යම් අවස්ථාවක ඇතහැරුණා නම් ඒ අවස්ථාවේ දුකක් වෙනුවට ඇති වෙන්නේ සැනසෙල්ලක්, විමුක්තියක්. විමුක්තිය පිළිබඳ හැකියාවක්, මිදීමක් කියන එක. කොට ඒ විමුක්ති සෝය තමයි නිවන කියලා කියන්නේ. කොට මෙතන මේ ප්‍රත්‍යක්ෂ කරගත්තු විමුක්ති සෝය අනිත් පැත්ත තමයි ඒ විඥාණය මෙතෙක් තිබුණු අර සංකත කියලා කියන සංකත විඥානයක නම් මේකේ අර නාම රූපය අල්ලාගෙනයි එකේ ඉන්නේ. නාම රූපය පිළිබඳ මුලාව තිබෙනවා. කොට නාම රූපයෙන් විමුක්ත වුණු අවස්ථාවේ ඒ තැනත්තාට නැවත උත්පත්තියක් ලබන්න නිමිත්තක් නැහැ. දැන් මේ පින්තුන හල තියෙන කම්ම නිමිත්ත, ගති නිමිත්ත ආදී වශයෙන් ඒ අවසාන අවස්ථාවේ ඇති කරගත්තු නිමිත්ත අනුව තමයි උත්පත්තියක් ලැබෙන්නේ. නිරේක හෝ මව් කුසක හෝ තිරිසන් කුසක හෝ. එතකොට ඒ විදිහේ නිමිත්තක් ගන්නෙ නැත්නම් යම් අවස්ථාවක විඥාණය මිදිලා නම් තිබෙන්නේ. ඒ තැනත්තාට නැවත භවයක් නැහැ. එතකොට ඒ නැවත භවයක් නැහැ, උපතක් නැහැ. ඒ ප්‍රත්‍යක්ෂය ලැබු නිසා තමයි බුදුරජාණන් වහන්සේ අර කියාපු අර උදාන ගාථා, මේ කවුරුත් අහලා තියෙන වටිනා උදාන ගාථා බුදුරජාණන් වහන්සේට ඇයි උන්වහන්සේ මේ ප්‍රත්‍යක්ෂය ලැබුවම වෙන දෙයක් ප්‍රකාශ නොකර මේ ජාති ජරා ඒ කතාන්තර විතරක් එතන ඉදිරිපත් කළේ? අනේක ජාති සංසාරං සංධාවිස්සං අනිබ්බිසං ආදි වශයෙන් දීර්ඝ කාලයක් මම මේ සංසාරේ මේගේ මේ ශරීර කූඩුව එහෙම නැත්නම් මේ නාම රූප මේක ඇති කර මේ වැඩුව මම දුටුවේ නෑ මෙච්චර කාලයක්. ඒ දැක්ක නැති නිසා මෙච්චර කාලයක් අනේක ಜಾති සංසාරං සන්ධාවිස්සං මේ තොමින් දිව්වා. ඊළඟට අනේක ಜಾති සංසාරං සන්ධාවිස්සං අනිබ්බිසං ගහකාරකං ගවේ සන්තෝ මේගේ හදන වැඩුව සොයමි. දුක්ඛා ಜಾති පුනප්පුනං නැවත නැවත ඉදීම දුකයි හදනගේ ඉඳ වැටෙන නිසා දුක්ඛා ಜಾති පුනප්පුනං. නමුත් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා දහකාරක දිට්ඨෝසි මම දුට්ටුවගේ හැදපු පඩුවා. කවුද මේ විඥානේ මේ? එතකොට දුක්ඛා ಜಾති පුනප්පුන දහකාරක දිට්ඨෝසි පුනගේ හංකා කියන්න නැවත ගියක් හදන්න බෑ. ඒ විමුක්ත විඥානේ අර කියාපු නාමයේ රූපයෙන් ලැබෙන ඒ විමුක්ත විඥානේ ප්‍රඥා ආලෝකය ලැබුණ අවස්ථාව. එතකොට ඒක තමයි නැවත උත්පත්තියක් නෑ. ඒක නිසා තමයි දුක්ඛා ಜಾති පුනප්පුනං දුක් සහිත ಜಾති ආදීන් හැම එකක්ම මිදුණු අවස්ථාවයි ගේ හදන වඩුව තේරුම් ගත්ත නිසා. අන්න එතකොට ඒකමයි බුදුරජාණන් වහන්සේ දක්වන්නේ අන්තිමට තමන්ට ඒ ශාන්තිය නිර්වාණ ශාන්තිය ලැබූ කෙනා අන්න ඒ විදිහේ தත්වයක් නිසා නැවත උත්පත්තියක් නොලබන්නේ. එතකොට මෙලොවම ලබන අමෘතයක් මේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ තිබෙන ඒ ප්‍රත්‍යක්ෂය ලැබූ කෙනා ස්ත්‍රී වශයෙන් දන්නවා තවත් උපදින්නේ නැති බව. ඒකමයි ඒ තැනත්තාට තියෙන ශාන්තිය. එතකොට මෙලොවත් ආසත්ඵල සමාපත්තියේදී අත්විඳින ඒ සුවය ඒ තුලින් ඒතනත්තා ප්‍රත්‍යක්ෂවම දන්නවා තවත් සංසාරයක් ඒතනත්තාට නැති බව. මොන්න එතකොට අපි මේ තුමේදා තෙරණියාශින් අපි මේ දැක්ුවේ බුදුරජාණන් වහන්සේ දක්වපු චතුරාර්ය සත්‍යයේ ප්‍රතිගත්ම කොටස අත්වන සතර බිය ගැන අපි නිරන්තරයෙන් කල්පනා කරන්න ඕන. අපි දීර්ඝ කාලයක් අපි සංසාරයේ විලක් වෙනවා. ඒ වගේම ඉතාමත්ම දුර්ලභ බුද්ධෝත්පාද කාලයේ ක්ෂණ සම්පත්තිය කියලා කියන බඳු බුද්ධෝත්පාද කාලයක් ලැබපු අවස්ථාවේ අපි මේ කොඳු කැඩිලි වලට සීමා කරන්නේ නැතුව අන්නර ගැඹුරින් තේරුම් අරගෙන මේ සසරින් මිදීමේ අවස්ථාව ඉක්ම යන්න නොදී අපට හැකිතාක් උත්සාහවත් වෙන්න ඕනේ. අර කියාපු ලෝකෝත්තර තත්ත්ව ලබා ගන්න. එතකොට අද දින මේ පින්නතුන් සීලයක පිළිහිදලා මේ සමන්ගේ නිවනට උපකාර වන ධර්ම දේශනාවක් ඇසුව මේක මේ බව උපකාර කරගෙන කල්‍යාණ මිත්‍ර පිහිට උපකාර කරගෙන තම තමන්ගේ භාවනා සමුතියටපත් කරගෙන අකිතාක් ඉක්මනින් තම තමන්ගේ භාවනා මුදුන් පමුණවාගෙන සෝවාන් සකලාගාමී අනාගාමී අරහත් කියන මාර්ගවල ප්‍රතිවිදින තුම මා මහණිව සාක්ෂාත් කරගැනීමට මේ කුසල ශක්තිය හේතු මේ ධර්ම දේශනා හේතු ආසනාවකට මේ පින්න ප්‍රාර්ථනා කරගන්න. එසේම අවී කිසිතක් නිසා දක්වලම් තාක් සත්ව කෙනෙක් ධර්ම දේශනාමය ධර්ම ශ්‍රවණය මේ කුසල සම් අනුමෝදන් වෙන්න කැමති නම් අනුමෝදන් වීම තුනේ තමන්ගේ ප්‍රාර්ථනීය බෝධිගින තුම මා මහණිව සාක්ෂාත් කරගන්න භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා රොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා රොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සම්බ සංඝානුභාවේන සදා රොත්ති භවන්තු තේ අභිවාදන දීවිස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්න සුඛං බලං ආයුරාෝග්‍ය සම්පති සග්ග සම්පති නීවකේ අතෝ නිබ්බාණ සම්පති නාතේ සම්පති.
ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මෙම ධර්මදේශනාව නොමිලයේ පින්වතුන් අතරට පත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුන්, දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන්, ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් යුතුව ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.